තවත් මේ ප්‍රශ්නයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන යන පස අවිජ්ජා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥානං යන රටාවට සම්බන්ධ වෙන ආකාරයේ පැහැදිලි කරලා දෙන්න කියලා මේක විග්‍රහයක් කරන්න. දැන් මේකෙදි තේරුම් ගන්න වැදගත් දෙයක් තියෙනවා. මේ වචනයක් වචනය පාසහ කියන සෑම එකේම අදහස එක නෙමෙයි. අර්ථ විවිධේවා තියෙනවා. ව්‍යංජනේවත් පදේ පදේ කියවෙන શબ્දේ සමානේවා තියෙනවා. දැන් සංඛාර කියලා කියනකොට විවිධයි. ඒ තැනට ඔබින විදිහට සංඛාර තෝරා ගන්න ඕන. සබ්බේ සංඛාරා කියනකොට ඒක ආකාරය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියද සංකාර කිව්වම තව ආකාරයක්. අවිජ්ජා පත්‍යා සංකාරා කිව්වම තවත් ආකාරයක්. මේ සංකාරා කියන වචනේ තැනට වින විදිහට අර්ථය ගන්න තියෙන එකක්. කෝකටා තයිල කියලා මේ ඔකරම ඒක අර්ථයක් කියගෙන ඒකෙන් වයින්ද ගියොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. සංකාර කියන්නේ මොනවද අහලා එකක් අරගෙන මයින්ද බෑ. ඉතින් ඒ නිසා ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන දේවල්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පහක් විග්‍රහ වෙන්නේ සත්වයේක් විග්‍රහ කරනකොට. සත්වයේක් හැටියට ජීවියෙක් හැටියට ඉන්න කෙනෙක් විග්‍රහ කරනකොට කොටස් පහකට වෙන් කරනවා. ගතයි හිතයි දෙක. මේක ක්‍රමයක්. රූපයට වෙන් කරනවා. වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහකට වෙන් කරන එක ක්‍රමයක් තියෙනවා. එතන ලෝකේ තියෙන සියලුම රූප රූප හැටියට වෙන් කරන තව ක්‍රමයක් තියෙනවා. ඒ කායට සීමා වෙන්නේ එහෙම නැහැ. දැන් මේ හුඟක් විස්තර කරලා දකින්න ඕනේ. දැන් සතර මහා භූත වශයෙන් පෙන්නන මේ ධාතු හතරක් මේ කය ධාතු හතරට වෙන් කරලා බලන ක්‍රමයක් තියෙනවා. ධාතු මනසිකාරයේ කියන. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වාය ධාතු කියන ධාතු හතරක්. මුල් ලෝකෙම හැදිලා තියෙන්නේ ධාතු හතරකින්. මේක ක්‍රමයක්. ලෝකේ තියෙන සියලුම රූප හැදිලා තියෙන්නේ මේ ධාතු හතරෙන්. නව ධාතු මනසිකාරී කියන එකේදී පඨවි ධාතුව ගයිනකොට කෙස් ලොම් නියදා සම්මාත්නහාර ආදී වශයෙන් මේ කොටස් විශ්වාස කරා මෙන්න මේ ටික පඨවි ධාතුව කියලා සීමා කළා. ආපෝ ධාතු ගහම මොහොතේ තියෙන වතුරත් ආපෝ ධාතු. ඔය ගන්න ඔක්කොම තෙල් භූමි තෙල් ඔක්කොම කියනවත් ආපෝ ධාතු. පොල් තෙල් කිව්වත් ආපෝ ධාතු. ලිඳේ තියෙන වතුරත් ඔක්කොම මේ ගලන වතුර වැහි වතුර ඔක්කොමත් ආපෝ ධාතු. හැබැයි ධාතු මනසිකාරී හතර ධාතු වෙන් කරනකොට ආපෝ ධාතුගේ පිතසෙම සරවලේ ආදි වශයෙන් පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං හේදෝ මේදෝ අස්සු වසහ කේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා වෙන් කරපු 12ක් තියෙනවා. ඒ 12ටයි එතන ආපෝ තේජෝ මේ ආපෝ ධාතු කිව්වේ. ඉතින් ඒ නිසා මේ ධාතු මනසිකාර ආදි මේ කියන වචන කියනකොට තැනට ඔබින විදියට කිව්ව අර්ථය ගන්න තෝරා ගන්න ඕනේ. මේක වටල වගත්තොත් එහෙම දහම් තෝරන්න බෑ. ඒකයි කාරණේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙන. පෙනපු යම් සංකාරයක් සහ විඥානයක් ඇතනම් අවිජ්ජා පත්‍යා සංකාරා සංකාර පත්‍යා විඥානං කියන දෙන වෙනපු යම් සංකාරයක් සහ විඥානයක් ඇතනම් දෙක එක නෙමෙයි. මේක තෝරා ගන්න ඕනේ හොඳට පැහැදිලිව. නැත්නම් ලොකු පැටලිල්ලකටපත් වෙනවා. දැන් මේක මොකද මේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ওই જાතිය ලොකු පැටලුමකට අහුවිලා තියෙනවා පේනවා. තෝරා ගන්න බැරි ප්‍රශ්නයකට පටලවාගෙන තියෙන හැටි. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පස විවිධාකාරයෙන් දකින්න ඕන. අවිජ්ජා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන කියන දිනත් ওই වේදනා කියවෙනවා. පස පත්‍ය වේදනා කියලා. ඉතින් ඒතොර එතන රූප සංඥා ශබ්ද සංඥා ගන්න ක්‍රමයක් තියෙනවා. සංකාර ගන්න ක්‍රමයක් විඥාන ගන්න ක්‍රමයක් තියෙනවා. එතන මේ කියන විඥාන මොනවද කියලා විග්‍රහ කරලා දකින්න ඕනේ. මේ තියෙනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නේ මොනවද? මොන જાතියවද? පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, අනින්ජාවි සංකාර කියලා අවිද්‍යා පත්තිෙන් හටගන්න සංකාර කොටස් තුනක් තියෙනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා තව කොටස් තුනක් වෙනම තියෙනවා. ඒක කුසල මූලයෙන්ුත් හටගන්නවා. අවිද්‍යා පත්තිෙන් විතරක් නෙවෙයි. අලෝභයේ, අද්වේෂයේ, අමෝහයේ මුල් කරගෙනත් හටගන්නවා. ආර්ය මාර්ගය වඩන කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තවසි කෙනෙකුට ඕනික හට ගන්නවා. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් නෙවෙයි. ඉන් මෙයා හරි ගැඹුරුයි තෝරා ගන්න ඕන එකින් එකට. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ ගතයි හිතයි කියන මේ සත්‍යයේ පිහිටලා තියෙන මේ සම්පීඩනය එකතු කරලා කොටස් පහකට වින් කරලා පෙන්වන එක ක්‍රමයක් තමයි මේ පහකට බෙදලා පෙන්වපු පංචස්කන්ධ ක්‍රමය. ඒ ආධ්‍යාත්මික පංචස්කන්ධය. එතන බාහිරට විහිදිච්ච එකක් තියෙනවා. බාහිර රූප වෙනයි. බාහිර වේදනා ක්‍රමයක් තියෙනවා. ඒක අභ්‍යන්තර වේදනාව වගේ නෙමෙයි. ඒක මානසිකයි. යම් කෙනෙකුට ගහනවා. කෝටුවක් අරගෙන හරි පොල්ලක් අරගෙන හරි ගහනකොට උඹට හිතෙනවද? ඇයි නැත්තේ යකෝ? මට හිතෙන්නේ නැද්ද ගහනකොට? කායික වේදනාව. ඉතින් ඒ මිනිස්යාගේ දරුවෙක් ඉන්නවනම් ඉස්සරහට ගෙනහලා පැත්තේ ඉඳලා ඌට ගහන පොඩි එකාට පොල්ලකින් හරි කෝටුවකින් හරි කෑ ගහනවා එක මරාලා දීලා. ඉතින් අම්මෙන් හරි තාත්තෙන් හරි අහන ඔබට හිතෙනවා දරුවට ගහපුවා? තමන්ට ගැහුවට වැඩි අම්මා තාත්තා කෑ ගහනවා දරුවට ගහන්න එපා කියලා. එහෙම වුණොත් වෙන්නේ එහෙම එකක්. කොහට හිදිලාද? ඒ මොන වේදනාවෙන්ද කෑ ගැහුවේ? දුක් වේදනාවේ, දෝමනසේ. ඒකත් හිතට දැනුණ වේදනාව. අන්න බාහිර වේදනා දැනෙන හැටි. තමගේ වඩුමුට්ටුව තියෙනවා. රූපවාහිනී යන්ත්‍රය. මොනවා හරි ගැදර තියෙන බඩු මුට්ටුව කවුරු හරි ඇදී පොල්ලක් අරන් ගහලා පොඩි කරනවා. උඹට හිතෙනවා උඹට ගැහුවේ මම ඇඟට එකපාරකවත් නිය පිටි තට්ටු කොලේ නෑ. උඹ මොකද අලන්නේ? හිදිලන්නේ. අන්න බාහිර වේදනා ලැබෙන සාක්‍රම. ඉතින් මෙහෙම අභ්‍යන්තර වේදනාව ගතර දැයෙනවා. බාහිර වේදනාත් ඔහොම දැයෙන ක්‍රමයක් තියෙනවා. ඉන් සියලු වේදනා කිව්වොත් එහෙම ඔය ඔක්කොම අභ්‍යන්තර බාහිර සියුම් ගණ දුර ළඟ හීන ප්‍රණීත මේ සියල්ලම ළඟ. අන්‍ය සියල්ලම අනිච්ච දුක අනත් වශයෙන් දකින අවස්ථාවක් තියෙනවා. ආහංකාර, මමින්කාර, මාන අනුසය නැති කරනවා කියලා අරිහත් පරි අරිහත් මාර්ගඥානි අවසානයේදී වැඩෙන්න ඕන තැනක් තියෙනවා. ඒකට කියනවා අහංකාර, මමින්කාර, මාන අනුසය නැති කරන භාවනාව. අන්න ඒක බුදුරජාණන් වහන්සේ අහුවා පෙන්නන ඔන්න ඔය විදිහට. යම් රූපයක් තියෙනවාද? දුර වේවා, ළඟ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා. ඉතින් ඔය විදිහට පෙන්නලා රූපයයි යමක් වීනම් මේ සියල්ල රූපස්කන්ධයයි. ඒ රූපස්කන්ධේම අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කරන්න. දැන් එහෙම දෙනවා. රූපං අනිච්චං වේදනා අනිච්ච ආදී වශයෙන් ඉඳලා තව කෙටි කරලා එක මුලින් පටන් ගන්න ආරම්භේ. ඒ රූපේ මොකද තමයි? කේස ලෝම් නියද සම්මාස් නහර කියලා කේසාලෝමා නකා දන්තා සත්‍යෝ මන්සල් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං ආදී වශයෙන් කෑලි 20 ගැන කියලා මෙන්න මේ ටික කියනවා. දැන් කාරණේ තේරුම් ගන්න බැරි එක පැටලෙනවා. යට පැටලුමක් මොකද්ද මේ? වනේ අමුතු එකක් නේ. එතන කියනවා මේ කෑලි 20 අනිතරය හබුවා මායිතරයක් කියනවා. මේ ලෝකේ ඔක්කොම දෙන රූප අතීතයේ ඒවයි, මැරිච්ච ඒවයි, අනාගතේ පහළ වෙන දිනා ඔක්කොම රූප පස්කන්දේ ලෝයිත් කියනවා. මොකද්ද මේ කියලා ප්‍රශ්නයක් කරගන්න. දැන්ට ඔබින විදියට දේශනා කරපු දහම් තෝරා ගන්න ඕන. එහෙම තෝරාගත්තේ නැත්නම් යථාබෝධය ලවන්න බැහැ. ඒකයි කාරණේ. ඉතින් මේ රූපයේ වේදනාව ආදී වශයෙන් කිව්වහම අපිට දැනෙන්නා වූ එකක් තියෙනවා අභ්‍යන්තර වශයෙන්. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදි වශයෙන් ධර්ම සංඥා කියලා අවිට මේ දැනෙන සංඥා ආකාර එහෙම දැනෙන ක්‍රමයක් තියෙනවා. රූපයක් දැක්කහම ඒ රූපය ඇහෙන් රූපය ස්පර්ශ කරනවා, කනින් ශබ්ද රූපය ස්පර්ශ කරනවා, ඒවා රූප. නාහයෙන් දෙනට කියන ගන්ධ රූප, දිවට දෑනකට කියන රස රූප. රූප කිව්වහම අපිට අපි සීමා කරගෙන තියෙන මේ හැට වෙනකට විතරයි. නමුත් මේ හැට වෙනකට විතරක් නෙවෙයි මෙතන මේ රූප කිව්වේ. ශබ්ද රූප කියන්නේ ශබ්දය රූපයක් හැටියට සැලකුවා. ගන්ධයට වෙන අපිට පේන්නේ නැති ඉතාසියුම් අංශු ඒවා රූප. රස ධාතුවක් වශයෙන් යමක් හැදෙන රස දැයින රූපයයි. ස්පර්ශ වෙන්නේ රූප. මේ ආදි වශයෙන් මේ රූපයන්ගේ ස්වභාවයක් තියෙනවා. ඒ රූප කයට ස්පර්ශ වෙනවා. ඇසකන දිවනාසී ශරීරය ආදී ඉන්ද්‍රියන්ට ස්පර්ශ වෙන කොටත්. ඒකිනුත් හට ගන්නවා ස්පර්ශයේ වේදනාව. ඒ වේදනාව එකක්. ඒ පංචස්කන්ධයේ රයිති වේදනාව. උපාදානස්කන්ධ වේදනාව තව එකක්. නැත් හොරා ගන්න ඕනේ කින් එකට. ඉන් පංචස්කන්ධයේ තිබෙන වේදනාව කියන එක රාතන් වහන්සේලා දැනෙනවා. හැබැයි ස්කන්ධ කියන්නේ අපි විසින්ම ගොඩනගාගත් එකක් මිසක් ස්කන්ධ කියලා එකක් නැහැ කියලා රහතන් වහන්සේ දන්නවා. ස්කන්ධ කියන්නේ ගොඩනගාගත් ඒකක බව හොඳට වටහාගෙන අවබෝධයෙන් යුක්තයි. නැත් සාමාන්‍යයෙන් ඒ අවබෝධය නෑ. අර ගොඩවල් ඒකීය වශයෙන්ම දැකලායි පුරුද්ද. හැඟීම් අරගෙනයි පුරුද්ද. එදා බුද්ධලේ දැක ගම් මේ බුද්ධලේ වින් කරලා ගන්නවා. ධාතු වටෙන් කොටස් කළා මේ ධාතු කරුසක එකතුවක් නේද කියලා එහෙම ගන්න පුරුද්දක් නැහැ. මේ කෑලි කෑලි එකතු වෙලා හැදිලා තියෙන ස්වභාවයක හැටි නේද කියලා දකින්න පුරුද්දක් අනික් හැට නැහැ. දැක්කත් ඒක පූර්ණ නැහැ. ඒක නිසා ගෙඩි පිටින්ම ගන්න මේ අහවල් නම ඇති බුද්ධලයන්. ඒ වගේ මේ තරුණයන්නේ, මේ තරුණීනි, මේ වයසක පුද්ගලයන්නේ, මේ අම්මානේ, මේ තාත්තානේ, මේ මේ සහෝදරයන්නේ, මේ සහෝදරීනි, මේ නෑදෑයනේ, මේ හිතවතානේ, මේ යාළුවානේ, මේ ඉදිරි එක එකනට පුද්ගලිකත්වයක් තියදී මයින්ඩ පුරුදු වෙලා තියෙනවා. මේක ලෝක ස්වභාවයේ සම්මත සම්මත වශයෙන් ගන්න එක හරි. හැබැයි සම්මත ඒකක වශයෙන් ගෙඩි වශයෙන් ඝන සංඥාවෙන් ගන්නවා කියලා එකක් තියෙනවා. මෙන්න මේ ඝන සංඥාවෙන් ගන්න එක අරිහත් ඵලයෙන් තමයි සම්පූර්ණයෙන් ඇරෙන්නේ. එතකම මේ ඝන සංඥාව අත්හැරෙන්නේ නැහැ. දෘෂ්ටියෙන් අත්හැරලා ඉන්නවා සෝවාන් වෙනකොට. මේ සංඥා චිත්ත අත්හැරෙන උගා කල් යනවා. ඒවැ ස්වභාවය දකිනකොටම සතර මහා භූත සම්පින්නණයක් විතරයි මේ කය කියන්නේ කියලා අපිට දැක්කර එකපාර එහෙම නිගමනයක් එන්නේ. එක අවස්ථාවක පාරේ වඩිනකොට සැරියුත් හාමුදුරුවෝ අනිත් භික්ෂුන් වහන්සේලාට කොටේ අපේනලා කියන ඇවැත්නි, මේ කොටේ පේනවා නේද? ඇවැත්නි එහෙමයි පේනවා. මට ඕන මේ කොටේ ආපෝ ධාතුවක් වශයෙන් බැලිය හැකි. මේක තේජෝ ධාතුවක් වශයෙන් බැලිය හැකි. කොටයක් වශයෙන් නෙමෙයි. මේක වායෝ ධාතුවක් වශයෙන් බැලිය හැකි. වායුවක් වශයෙන්. මේක පඨවි ධාතුවක් වශයෙන් තොල්ලම් බැලිය හැකි. හැබැයි ඒ වැලීම අනික් අයට නෑ. ධාතු මනසිකාරයේ ප්‍රගුණ වෙලා තිබිච්ච ධාතු කුසලතාවයේ හැටි උන්වහන්සේගේ. අනික් අයට මේ වචන හිතා ගන්න බෑ. මොකද්ද මේ කිව්වේ කියලා. කොටයක් කොහමද ගින්නක් වගේ දකින්නේ? ඒකේ ඇතුලේ තියෙන තේජෝ ධාතුව නැනම් ඒකේ තිබෙන ගැබ් වෙලා තියෙන තේජෝ ධාතුව වෙනව මෙනෙහි කරනවා. අනික්ව මෙනෙහි නොකර ඉන්නවා. එතකොට ඒ කොටේ තිබෙනව ගැබ් වෙලා තියෙන තේජෝ ශක්තිය උන්වහන්සේට මනසට පේනවා. ඒක බැඳිලා හැදිලා තියෙන යම් කිසි තියෙන නම් ආපෝ ධාතුව. අනිත් ධාතු තුන මෙනෙහි නොකර ඒක මෙනෙහි කරනවා. එතන උන්වහන්සේගේ ඉස්ස දැයෙන්න පටන් ගන්නවා කොටේ තිබෙනව බැඳි රැඳී තිබෙන ශක්ති ස්වභාවය විතරක්. ආපෝ ධාතුවක් වශයෙන් දකින්නවා. එතන මේ කොටේ තිබෙනව යම් කිසි ආකාරයක බැඳිලා හැදිලා තියෙන එක යම්කින් මේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අතර හිදසා ඔන්න හිදස් ටික බලුවොත් එතන වෙන මොකුත් නැහැ. වායුවක් විතරයි තියෙන්නේ. ඒ ටික විතරක් දකින්නවා. අනික අරමුණු නොකර. ඒක තමයි වායෝ ධාතුවක් වශයෙන් දකින්නත් පුළුවන් කියලා. ඒ ටික ඔක්කොම අතලා පඨවි ධාතුවක් වශයෙන් දැක්කොත් අනිකර ගණී භාවනයක් විතරක් දැක්ක හැකියි. මෙනෙහි කිරීම පඨවි වශයෙන් විතරයි. ඉතින් ඒක ධාතු කුසලතාවය. ඉතින් මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක එකක්. ලෝකේ හරි වටිනවා, රූප හරි වටිනවා. අවිද්‍යාවෙන් ඝන සංඥාවෙන් රූප ගැන හිතනකොට අවිද්‍යාපත්‍ය සංකාර තමයි ගොඩනගෙන පටන් ගන්න. රූපේ දැක්ක ගාම හැඩ වැඩ ගන්නවා. රූපේ හැඩය තියෙන හැඩියට ගන්නවා. වැලි ගොඩ එකක් වශයෙන් ගත්තාම අපිට හැඩ වැඩක් ගැන මතක් වෙනවා. වැලි ගොඩක් කිව්වහම උඩින් උල් වෙලා ලඟ වෙලා තියෙන වටේට ක්‍රමක්‍රමී විසිරලා වැක්ලා තියෙන ගොඩක ආකාරයේ පේනවා. වී ගොඩක් වැලි ගොඩක් කිව්වහම තියෙන්නේ මෙහෙමනේ කියලා. නමුත් වැලි ගොඩ කියන්නේ වී ගොඩ කියන්නේ මොකද්ද කියලා දන්න නිසා අපි දකිනවා වැලි කැට හරි වී ඇට හරි එකතු වෙලා පීඩලා තියෙන ආකාරයට තමයි මේ ගොඩ පේන්නේ. නැතුව මෙතන ගොඩ කියන එකක් නැහැ කියලා අපි දකිනවා. ඒ අපිට පේන උපමාවක්. නමුත් රහතන් වහන්සේ මේ වගේ මේ මස්ලිය සහිත කයක් දැක්කහම මේකේ මේ ධාතු හතරක කොටස් එකතු වෙලා තියෙන හැටිනේ කියලා දකිනවා. මේක මෙහෙම ඝන සංඥාවක එකක් කියලා දකින්නේ. ඔන්න එකක් කියලා පේන හැටිත් පේනවා. ඒ පේන ස්වභාවයට රැවටෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාපත්‍යයෙන් සංකාර ගොඩනගෙන එකනා. මොකද වෙන්නේ? එයා දකිනවා මෙහෙම එකක් තියෙනවා. හරි ලස්සන කෙනෙක් නේ. එයාගේ හැටි මෙහෙමනේ. හරි කඩවාසම් පුද්ගලයෙක් නේ. ඉතින් කොහොම දකිනවා? ඉතින් මේ ස්ත්‍රියක් නේ, මේ පුරුෂයෙක් නේ. ඒ පුරුෂයා හරි ලස්සනයි නේ. මේ ආදී වශයෙන් අනු ලකුණු ගන්නවා, ලකුණු අනු ලකුණු අර ගන්නවා කිව්වේ ඕකයි. ඊ රහතන් වහන්සේ කවදාත් මේ ලකුණු සහ අනු ලකුණු ගන්න බලාපොරොත්තුවක් නැහැ. දකින්නවා, දකින්න නැතුව හැම නෙමෙයි. දැකට ඒව අල්ලන්නේ නැහැ. ඇති දේවල් හැටියට මනසෙන් දරන්නේ නැහැ මුලාවේ. ඒ නිසා ඒවැ බැඳීමක් නැහැ. එහෙනම් උන්වහන්සේට නැති විඥාන මොකද්ද? චක්කු විඥානේ, සෝත විඥානේ නෙමෙයි හට ගන්න ඇත්තේ. අර කියන්නා වූ සංඛාරපත්‍ය විඥානං කියන තියෙන සංඛාර. මොන සංඛාර? ජවන් සිත් කියලා තියෙනවා. අපි හටගන්න සිත් හටගන්න ක්‍රමවේදයක්. අපි දැක්කේ නැතුවට, අපිට තේරුන්නේ නැතුවට, අපිට මේ හිත හටගන්න චිත්ත වීති ක්‍රමවේදයක් තියෙනවා. ඒක සර්වඥ ගෝචරයි. අභිධර්මයේ විග්‍රහ කරලා තියෙනවා වීති කාණ්ඩය කියලා එකක්. අන්න ඒකේ වෙන්නලා තියෙනවා මේ හිතක් හටගන්නේ එකපාරේ එක එක හිත් අතරින් පතර අතරමං එන විදිහට නෙමෙයි. යම් කිසි ක්‍රම රටාවකට ඇහැට රූපයක් පේනකොට පේන ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලාම විපාක සිත් පරම්පරාවක් හටගන්නවා. ඒ පරම්පරාව හටගන්න ඇහැට රූපයක් කර්ම ශක්තිය මුල් කරගෙනයි ඝට්ටනේ වෙන්නේ. හිත මුල් කරගෙන නෙමෙයි ඉස්සෙල්ලාම. ඉතින් මේ හරි ගැඹුරු හරියක් මේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්න ගියාම තමයි තුඟා ගැඹුරට යන හරියක් වෙනවා මේ හොයන්න. ඔය ටික විග්‍රහ කරලා අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද කියලා මේ චිත්තක්ෂණ කියන ඉතාම කුඩා අවස්ථා තුනක් ඉක්ම යන ඇහැට රූපයක් පේන ටිකට දැනගන්න හඳුනගන්න ආවර්ජන කරන්න ඉස්සෙල්ලා. අන්න ඊට පස්සේ පංචද්වාරාවර්ජන කියන අනුපිළිවෙලින් ඔය හිත පහළ වෙන්නේ. ආවර්ජන හිත පහළ වෙනවා. ඒත් ඇයින් බැලීම මුල් කරගත්ත කන්නම් චක්කු විඥාන කියලා චිත්තක්ෂණයක මාත්‍රයක් පහළ වෙනවා. ඒ ආපු දැනීම වින්දනය කිරීම වශයෙන් ඒක පිළිගන්නවා සම්පටිච්චන කියලා මාත්‍රයක් පහළ වෙනවා. අනුපිළිවෙලින් එන්නේ මේවා. එකක්වත් එකක් පෙරපසු වෙන්නේ නැහැ. ඊට පස්සේ සම්තීර්ණ කියලා ඒක දකින්න තීරණය කරගන්න එකක් එනවා. සැප හෝ දුක් හෝ කොයි එක හරි කමන්නේ ආපු හැටියට තීරණය කරනවා. ඊට පස්සේ ඕත්තපන කියලා තව චිත්තක්ෂණයක් අනුපිළිවෙලට ගන්නට එනවා. ඒක හිතලා කරන එකක් නෙවෙයි, චිත්ත නියමයේ කිව්වේ ඒකයි. මෙන්න මෙතෙන්ට ආපුහම අවිද්‍යාව සාගතව නම් හිටියේ ඇත්ත යථාර්ථයේ ප්‍රඥාවෙන් පහරලා තිබුණ නැත්නම් ඕව අර ඝන සංඥාවට බැඳිලා මුලා වෙච්ච මනසකින් අවිද්‍යාවෙන් පටන් ගන්නවා යම් සංඛාරයක් ගොඩනගන්න. මේ දැක්ක දෙයට අනුකූලව මම ඉදිරිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන අදහස මල්තු කරලා දෙනවා. මෙන්න මේකට කියනවා වෝත්තපන කරනවා කියලා. මාත්‍රයක් මේ චිත්ත වීතියක ඉස්සෙල්ලා හටගන්න. ඒකට ජවන හතක් කියලා එනවා. මෙන්න මේවා තමයි අවිජ්ජාපච්ච සංඛාරා කියන දෙන කිව්ව ජවන. ජවන සංඛාර. ඒ සංඛාර වෙනයි. මම ඒකයි කියන්නේ සංඛාර කිව්වහම මේවා තෝරා ගන්න ඕනේ. හරි ගැඹුරු තැන් කියලා. සංඛාර කියන වචනේ කිව්ව පළියට සියල්ල සමාන නැහැ. මෙන්න අවිජ්ජාපච්ච සංඛාර අගොන් නැගෙන දෙන. අර විපාක සිත් පරම්පරාව ගියා වොත්තමල කරන තැනදී ඔහු අවිද්‍යාව සහගතව නම් තව ඉදිරියට රහතන් විලා හිටියේ නැත්නම් අරිහත්ත්වයට පත් වෙලා හිටියේ නැත්නම් ඒ හිත තුල චේතනාව අග්‍ර වෙනවා අවිද්‍යාව මුල් කරගෙන හට ගන්න අග්‍ර වෙලා අවිද්‍යාවෙන් තීදයක් දෙනවා මොකද්ද අරමුණ ප්‍රියමනාපණන් ඇලියා ඇලුම් කරපන් ඒකට විරුද්ධව ක්‍රියාත්මක යන් අප්‍රියමනාපණ මධ්‍යස්ථන උපේක්ෂාවිය උපේක්ෂාවෙන් කටයුතු කරගනි අදහස දෙනවා වොත්තපන අවස්ථාවේදී අවිද්‍යාව සමග හටගෙන අවතීරණේ ඔන්න ඊට අනුකූලව ඔය ආපු අරමුණ අනිෂ්ට අප්‍රියයි ඔකට ගැටලා විරුද්ධව කටයුතු කරපන් කියලා අදහස ආවොත් එහෙම සමහරවල් විරුද්ධව ආදී ඉන්නේ මොකද්ද ඉතින් දුන්නේ අවිද්‍යාවේ තීරණේ නම් අවිද්‍යාව හැමිලීම ආස්වාදයේ තැන දීලා තියෙනවා ආස්වාද විඳපන් ආස්වාදයට විරුද්ධ නම් ගැටියක් ආස්වාදයට පක්ෂ නම් ඇලියක් ඒ දෙකේම නැත්නම් ඒකේ මධ්‍යස්ථවිය මෙන්න මේක තමයි අවිද්‍යාවේ තීරණේ සංකාර ගොන්න ගන්න ඔන්න ඔය අනු එදිරි ඉෂ්ටප්‍රිය අරමුණක් නම් ඒ කියන්නේ ආස්වාදයේ හේතුකාරගෙන මනවරණ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ඒ જાති එකක් නම් මේ ආවේ. ඇලුම් කරපන්, අල්ලපන්, අල්ලපන්. අදහස දෙනවා. යලි යලි ඇසුරු කරපන්, ඇසුරු කරපන්. අන්න ජවන් හටගන්න මුල් වෙන අදහස. මෙන්න මේකද කියනවා සංඛාර හටගන්න. ලෝභකම මුල් කරගෙන හටගත්තා නම් ඒකෙන් හටගන්නේ ලෝභ හිත. එන සංඛාරයේ ලෝභ සහගත සංකාරයක් හටගන්නට සංකාරපත්‍ය විඥානං කියලා ඒ ඒ ජවනිය සමග හටගන්නවා විඥානිය. චිත්තක්ෂණිය කියලා අපි එකට කියනවා එකේ චිත්තක්ෂණි චිත්තක්ෂණ හතක් ජවන් හතයි කියලා. අනිත් එකක් එකක් ගන්න හටගන්න එකට කියනවා විඥාන ලක්ෂණ හතක් ගියා. චිත වේදි. ඊට අනුකූලව භවාංග හරි තදාරම්මන හදී වශයෙන් තමයි චිත්තක්ෂණ 17ක් සම්පූර්ණ ක්‍රමයක් තියෙනවා. ඒක හරි ගැඹුරුයි මම මේ කෙටියෙන් කියන්නේ. මොකද මේවා මෙච්චර මේ දොර ඇගිලා මේ ඇඟිලි ගහලා වැඩේ වරද්ද ගන්න හින්දා කියා දෙනවා මිස. නිවන් දකින්නේ මෙච්චර හොයන්න යන්න ඕනේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මීය උනත් ප්‍රමාණ ඉක්මවා දැනගත්තාට පස්සේ මේ ශාසනේ අතුළු දහන් ඉඳන් හේතු වෙනවා කියලා. මොකද හේතුව ඊට පස්සේ පටලවා ගන්නවා. අනේ මේ ලෝකේ ගන්න හරයක් නෑ කියලා තේරුම් වරි නිවෙන්න තිබිච්ච එක ඒ තීමා ඉක්මවා ගිහිල්ලා. Taman dann nathi ewat ekala vigraha karanne kiyala patlawa gannawa. Edora pragnawa mota wenawa. Loki asara hina kiyala lesiyema therum ganna tiena siddhanthiye bindila yanawa. Eken nena yata pat vela yanawa. Edora marga paliyata baada wenawa. Nivanna avodireka baadawa. E wage hungak bana igena gatta ayata nivanna avodire baada wenawa waradda gatto. බණ ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. තේරුම් ගත්ත තරමට හොඳයි. හැබැයි තේරුම් ගන්න නැතුව පටලවා ගත්තොත් ඒක Tamanta තොන්නට දෙගොල්ලන්ටම නරකයි. ඒකයි මේකේ වෙනස. ඉතින් තේරුම් ගන්න ඕනේ මේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන්නේ මොකද්ද? ඒකද අරකයි දෙකේ වෙනසයි මේ අහන්නේ. එනම් මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක හටගන්න තැන තමයි දැන් ඔය කිව්වේ. හිත වීතියේ අර ජවන් හත යනකොට හටගන්න. ඒ ජවන් හතත් එක හටගන්නා වූ ජවන් හතේ හටගන්න. ওই වේදනා කියන්නේ ස්පර්ශ වේදනා සංඥා චේතනා මේවා කොහොම චෛතසික කියන කොටසට වැටෙන්නේ. ওই චෛතසික හටගන්නේ චිත්ත කියන එකක් එක්කලා. තව විදිහෙන් කියනවා උතන හැදින්නේ චිත්ත විඥාන වෙලා. ඒ විඥාන කියලා හිත අපි හඳුන්වනවා මොකද? වරද්දාගත්ත විකෘති කරගත්ත දෙයක් නිසා දැනීම ඇති දෙයක් හැටියට නැති දෙයක් ඇතිසේ ගොඩනගාගත්ත අවිද්‍යාව ඉතින් විඥානීය මායාකාරීක වාගේ කිව්වා මායාකාරීක වෙන්නේ රැවටිල්ල දැනෙනවා ඇත්තක් නන් දෙවි රැවටිල්ලක් ඇත්ත වාගේ දැනෙනවා අන්න විඥානීය හැටි ඒ දැනින්නේ මොනවෙන්ද ඒ විඥානේ පිටව චෛතසික වලින් ඔන්න විවේදනා කියලා කිව්වේ අන්නේ චෛතසික කාණ්ඩයට ඇටි චෛතසිකය. එතන මෙතන වෙන්න නම් සංඛාර කියලා කිව්වේ ඒකේ හටගන්නේ චේතනාව වලට. චේතනා කියන්නේ චෛතසිකය. එතර වේදනා කිව්වේ චෛතසිකය. ඒව හටගත්තේ මොකද්ද? විඥාන නැමැති කෝෂේ. වෙනන විඥාන නැමැති දැනීම තුල. එන මෙන්න මෙතන මේ එතකොට සංකාර විඥාන ඔක්කොම තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එක ওই විදිහට එනවා. චිත්ත වීතියේ ජවන් නොලදී. චිත්ත වීතියේදී අර වොත්තපණිය කරන වෙලාවට රහතන් වහන්සේට ප්‍රඥාවෙන් අධික වෙලා පූර්ණ වෙලා තිබුණා නම් එහෙම. අර වොත්තපණ කියන චිත්තක්ෂණය එන චිත්ත වීතියකදී උන්වහන්සේට ඒක එනවා. නියමයේ ඒකයි. හැබැයි වොත්ත කරන වෙලාවේදී උන්වහන්සේගේ ප්‍රඥාවෙන් තීරණේ දෙනවා මිස. කොයි වෙලාවකවත් චේතනාවට එහෙම තැනක් දීලා නැහැ. අවිද්‍යාව අහලකවත් නැහැ බිදිලා ඉවරටම. අතීත විරාග නිරෝධය අතීතයේම විරාග නිරෝධයටපත් කරලා තියෙන අවිද්‍යාව. ඒ නිසා සංකාර නිරෝධය කියේ මොකද්ද? මෙන්න සංකාර සෝරා ගන්න ඕන තැනක් ඒතොර එදෙනි. මොකද්ද මේ සංකාර කිව්වේ? අන්න පුඤ්ඤ අභිසංකාර. අභිසංකාර කියන්නේ මොනවද? අන්න වැදගත්ම දේ සංකාර අභිසංකාර. කාරණා දෙකක්. පුඤ්ඤ අභිසංකාර අපුඤ්ඤ අභිසංකාර අවිද්‍යාවෙන් හට ගන්නවා. අපිට යමක් සිද්ධ වෙනවා මොකක් වෙනද මේ වෙන්නේ යම් කිසි ස්ථානයක අභි වෙනවා කියලා කියන්නේ යම් කිසි හට ගන්නවා හට ගැනීමට හේතුකාරක වෙනවා අපිට පිනවන්න හේතු වෙන දෙයක් ලෝකේ පැවැත්මේ සන්තෝෂ වෙන්න හේතු වෙන දෙයක් ආව නම් එහෙම ප්‍රියමනාපයෙන් ඒක අරගත්තා නම් අන්න ඒකේ පවතින හිතක් එනවා අනේ මට මෙහෙ බල බල ඉන්න හින්නම් කොච්චර හොඳ අන්න ඒක ඉදක් ආවා ඒක ලෝභ සහගත නම් ආපුඤ්ඤ අභිසංකාර අනේ ලෝකයට මෙහෙම යහපතක් වෙනවා නම් කොච්චර හොඳ බෙදක යහපත් දෙයක් යහපත් දෙන ලෝකයාගේ පැවැත්ම තීරණය කළා ලෝකයා හිතලක් නෙවෙයි තමන්ට පැවැත්ම තීරණය කරගන්නවා අනේ හොඳින් ඉන්න හින්නම් ලෝකේ ආ ඉන්න තැනද ඉන්න තැන අවිසංකාර රහතන් වහන්සේ ඉන්න ඇහනම් කියන එක නෑ අනිකාට ඉන්න ඇහනම් කියන එක තියෙනවා ලෝකින් ඉවර වෙන්න ඇහනම් ඉවරින් ඇහනම් කියන්නේ නෑ ඉවරින් බව දැන රහතන් වහන්සේ නිහඬව ඉන්නවා අනිකාට එහෙම බෑ එක්ක ගැටෙනවා එක්ක වැලෙනවා ආස්වාද දෙන දෙයක් ආවොත් ඒක ඉන්න හිතෙනවා යලි යලි ගොඩනගා ගන්න හිතෙනවා නැවත නැවත ඇසුරු කරන්න හිතෙනවා අන්න අභිසංකාර වල හැටි මොන එකේ හරි දැන් ගැටෙන්න හිතෙනවා තමන්ට විරුද්ධතාවයෙන් ඉක්ම යනකම් විරුද්ධතාවයේ බිදහරිනකම් නතර වෙන්න හිතෙන්නේ ඒ පස්සේ හඹා යන්න හිතෙනවා හඹා යන්න බුද්ධලේක වශයෙන් ඉන්න ඕනේ දැන් මරණසන්න මොහොතකදී අපොඤ්ඤාභිසංකාරයක් ආවොත් එහෙම අභිසංකාරය තෝරගන්නේ කොහොමද අභිසංකාරයෙන් අභිවිඥානයක් හැදෙනවා මොකද වෙන්නේ? කර්ම ශක්තියම වෙනවා කෙහෙල් කොටුව. දැන් තමන්ට මැරෙන්ඩයි ඉන්නේ පලාදිනවා හිණික පේන්නේ නැතුව යනවා. තමන් හොඳට ඉන්න කෙනෙක් වාගේ වැටහෙනවා. වට විට බලන හොරේ කෙහෙල් කංකා පණ්ඩිනවා පේනවා. අද ඉනවා දෙනම් හොරා කෙහෙල් කංකා දෙන්නම් අද වැඩි. අභිසංකාරයක් නැගිනවා. කේල් කොටුවට හකින්ද ඉන්න ඕනේ. ළඟ පොල්ලකු කර්ම ශක්තියෙන් මෑවෙනවා. ගත්තා පොල්ල හිමී සිරුව බැහැලා හොරෙන්ම ගියා. මොකද හොරාට දෙකක් දෙන්න. යනවා විතරයි දැවිලි මොකද්ද හිද්ද වුණේ හක් කරලා මෙතන පල ගියා. නමුත් එයා මලා කියලා එයා දන්නේ නැහැ. එයා ගිහිලා හොරාට ගහන්න. ගිහින් බලනකොට සමන් අපුඤ්ඤාභිසංකාරී ටණුකුළු අභිසංකාරී ගොඩ නැගිලා. අභිවිඥානේ පැවැත්ම දෙකතු වෙලා. දැන් ඒක යස්සෙහි කරි විරාය වදුණා. අන්න ඒක කියන්නේ හැටි සියුම් තැනින්පත් දෙන්නේ කොහොමයි? ඒ මැරෙන මොහොතක ආවන. අනික් වෙලාවටත් ඒකට හේතුකාරක වෙන්නව පාක්ෂග්‍රාහී හිත හට ගන්නවා. ඒව කර්ම භවයේ පිහිටනවා. හට ගන්න බීජ වශයෙන්. මතුවට උප්පත්ති භවයේට හේතුකාරකව පිහිටන්නේ. ඉතින් මේ අභිසංකාර වල තියෙන වෙනස ඔන්න ඕකයි. මතු පහළ වීමට මතු භවයක් හට ගැනීමට හේතු වෙන ආකාරයෙන් හොද හෝ නරක භවයක් හටගෙන්න හේතු වෙන ආකාරයෙන් ගති ලක්ෂණ ගොඩ නැගිනවා. ඒ වතුර පවතින කැමැත්තක් ඇති වෙනවා. ඒකෙන් ඉවත් වෙලා බෑ. ඒ තුල ඉන්න ඕනේ. අන්නේ කැමැත්තේ හැටි. ඒතර ගෙඩු වෙන්නේ අபிසංකාර. ඉතින් ඒක යහපතරනා ලෝකෙට යහපතක් කරනවා කියන පැත්ත නම් පුඤ්ඤාபிසංකාර. අයහපතක් කරන පැත්තට ගොඩ නැගුණොත් අපුඤ්ඤාபிසංකාර. බොහෝ සදාතනික ස්ථිරදලක් තියනවා කියලා ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටියා අරූපාවචර ලෝක. ඒකේ උපන්නට පස්සේ නම් ආයි වැරින්නේ නැහැ කවදාවත්. ඒගොල්ලෝ හිතා හිටියා අවිද්‍යාවම තීරණයක් ඒකත්. අරූප සංකාර වඩලා තිබුණනම් එහෙම අරූප දැහන්නේ එහෙම වඩලා තිබුණනම් සමාධි ආකාසානන්තයද විඥානන්තන ආතිය වඩලා ඒක උපාදානය කරගෙන තිබුණනම් එහෙම භවයේ එකට හිටිනවා. ඒකේ ඉඳ හිතෙනවා බොහොම විවේකී නිෂ්කලංක තනි ජීවිතයක පැවැත්ම කවුරුවත් එක්ක සම්බන්ධයක් නැතුව එහෙම ඉන්නන කොච්චර සාන්තද ප්‍රණීතද කියලා ඒ අදහසක් ඇදිලා ඒක සදාතනික හැටියට වැටහෙනවා. ආනිජ අபிසංකාරය එතකොට නැගෙනවා. හැබැයි ඒ අபிසංකාරයෙන් කවදාවත් නිවලක් නම් හම්බ වෙන්නේ නැහැ. මොකද්ද ගොඩ නැගුණේ? ජරා මරණයන්ට පත් වෙන්නා වූ જાතියක්. දැනගෙන හිටියන්නේ නැතත් සුද්ධ වුණේ ඒකයි. මෙන්න අபிසංකාරවල හැටි. ඒකේ ස්වභාවය දකින්න ඕනේ ওই විදිහට. අபிසංකාරය හැදින්නේ නොහොමයි. සංකාරයක් විතරක් කියන්නේ නමුත් ඔතන සංකාරකය තමයි මාතෘකාව කියන අවිජ්ජාපත්‍ය අபிසංකාරා කියන්නේ. ඒ මාතෘකා පාළිය. සංකාරපත්‍ය විඥානක සංකාරපත්‍ය අභිවිඥානං කියන්නේ. විඥානං විතරයි කිව්වේ. ඉන් තත්ත කතමා සංකාරපත්‍ය විඥානං කියන්නේ ඒකේ නිද්දේශේ විග්‍රහ වෙනවා. පරිචහෝපාදී. මෙතන සංකාරපත්‍ය විඥාන වෙනවා කියන්නේ කොහොමද? චක්කු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ගාන විඤ්ඤාණං ජීවහා විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං අයං උච්චේ සංඛාරපත්‍ය විඤ්ඤාණං කියලා ඒක විග්‍රහ වෙනවා. ඒ හටගන්න ක්‍රම ඔක්කොම ඒකට අයිති. ඒ විඤ්ඤාණ වලින් මනෝ විඤ්ඤාණ තමයි ජවන් හටගන්න චිත්ත වේලි හටගන්නේ මනෝ විඤ්ඤාණ. විපාක විඤ්ඤාණත් ඒකේ තියෙනවා කර්ම විඤ්ඤාණත් තියෙනවා. සංඛාරපත්‍ය විඤ්ඤාණ කියලා ගත්තහම ගොඩ නැගින්නේ කර්ම විඤ්ඤාණ. ඔහරි ගැඹුරු නිද්දේශ පරිනිද්දේශ වල බහින්න ඕනේ. පරිචහමපාදී ওই මූලික පද තෝරන්න. නැත්නම් මාතෘකා පදින් ඔවා තෝරන්න බෑ. ද විඥාන පත්‍යා නාම රූපං කියලා එකක් තියෙනවා. අත්ති නාමං අත්ති රූපං. මෙහි නාමයක් තියෙනවා මෙහි රූපයක් තියෙනවා. ඉතින් ඔයාදි වශයෙන් මේ විග්‍රහ වෙන හොගා ගැඹුරු පැත්තක් ඔය තියෙන්නේ. විඥානේ මෞකස මම පරිච්ඡමපාද නිදාන සූත්‍රයේ කිය සූත්‍රයක් තියෙනවා සංයුත්තනිකායි ආනන්දහමඳුරන්ගේ බුදුරණන්හ තියෙන ආලන්ද විඥානයක් මෞකස දරුවෙකුගේ විඥානියක් මෞකසර නොබැස්සොත් එහෙම නාම රූපේ මෞගි ගැබ ඇතුලේ වැඩෙනවද නොහෙතම්බන් තියෙන නෑ හේතුවක් නෑ ඒකට කියන ආනන්දහමඳුර උත්තර දෙනවා විඥානීය මෞගසර වැහැලා නැවත මෞගසෙන් අහකට ගියොත් එහෙම. ඊතර මොකද වෙන්නේ? නාම රූපේ මෞගසියේ වැඩෙනවද නැද්ද? ඒත් වැඩෙන්නේ නැහැ. අහකුණොත් වැඩෙන්නේ නැහැ. එහෙනම් ඒ විඥානීය මොකද්ද? ඒ නාම රූපේ මොකද්ද? අනිතර වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සතර මහා භූතයන් උපාංග රූප කියන එක තවත් එහෙල වෙන වෙනස් එකක් ගන්නවා. එතන කිව්ව විඥානේ තව එකක්. ඒක පරිසන්දි විඥාන. පරිසන්දියේ හේතු වෙන විඥානයක් හටගෙන ඉවරලා විඥානේ ඔක්කාන්තියට යනකින ගන්ධබ්බාවක් අන්ති හොන්දි කියලා. අන්න කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානයක් මෞගසල වහිනවා මෞගසෙන් ඉවත් වෙනවා කිව්වතේ. කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානය ඉතිරි පුරුසත් වෙන් කළ බුදුරණන් හදේ පෙන්නා උතන. අන්නේ තමයි ගන්ධබ්බය. ගන්ධබ්බය බරට ආපුවම තමයි නාම රූපෙ මෞගසේ හටගන්නේ. ඒක ඔක්කාන්තිය. අන්නේ ඔක්කාන්ති වෙන අවස්ථාවේ විඥානේ නාම රූපයක් හටගන්න ක්‍රමයක් තමයි විඥානපත්‍යා නාම රූපං කියලා උප්පත්ති වෙන එකට පෙන්නුයි. පටිසන්ධි ඇති වෙන මොහොතකදී වෙන එක ඒක මොහොතකදී හටගෙන ඊට පස්සේ ඔක්කාන්ති වෙන මොහොතට යන ක්‍රමයක් තියෙනවා. ගන්ධබ්බය. ඔක්කාන්තිකට හටගන්න නාම රූපය කියලා කිව්වේ අපිට මේ සවිඥානික කය කිව්වේ අන්නේ එකට. මේ කයට ජීවිත රූපය කියලා කර්ම ශක්තියෙන් හටගන්නවා ජීවිතේන්ද්‍රිය. මේ ජීවිතේන්ද්‍රිය කර්මජයි. කර්මයෙන් හටගත්තේ සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය සහිතව කය ජීවත් කරනවා කර්ම ශක්තිය. ඒ කය ජීවත් කරවන නිසාම ජීවිතේන්ද්‍රිය සහිතවන්නා රූප ජීවිතේන්ද්‍රිය සහිත කයට ඇහැට රූප කණ්ඩ ශබ්ද ආදී වශයෙන් අරමුණ කරමුණු වෙනකොට නාම ජීවිතේන්ද්‍රියක් නිපදවනවා කර්ම ශක්තිය. නිපදවන නිසා මොකද වෙන්නේ? සවිඥානික වෙනවා. විඥාන සහිත කයක් හැදෙනවා. කය තියෙනකොට කයට දැනෙන ස්වභාවය අපිට වැටහෙනවා. දැනෙන කය සවිඥානික කය කිව්වේ ඒකයි. මෙන්න මේකට කියනවා බල ඇතුලේ නාම රූපේ වැඩෙනවා. දරුවා කිව්වේ නාම රූපේ කිව්ව ඔන්න ඕකට ඒ වෙලාවේ. තව දෙනක අත්ති නාමං අත්ති රූපං කියලා විග්‍රහ කරලත් පේනවා. වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් උපාදාය රූප රූප. ඉතින් මේ හැම තැනම තිබෙන ඒවා එක සමාන නැහැ. දැන්ට ඔබින් ඉදිරිය කියා තියෙන්නේ තෝරගන්න බැරි නම් මේ දහම් අර්ථ තෝරන්න බැරුව යනවා. ඒක නිසා මෙයා තෝරගන්න හරි ගැඹුරුයි. මොකද මේ සමහරවිට මේ ප්‍රශ්න එවන අභිධර්ම ප්‍රශ්නයක් අරගත්තාම කොහොම හරි ඉතින් අභිධර්මයේ විග්‍රහ කරලා දෙන්න ගත්තාම අපිට හුඟා තේරෙන්නේ නැහැ. අපිට මේ ඉක්මනට නිවන් දැක ගන්න පහසු බලා කියන්නේ අපිට වැඩිපුර ඕනේ ඒකයි කියලා ඉතින් සමහර අය ඉල්ලනවා. කවුරු හරි එකිනෙකට දෙන්නුට මේ ගැඹුරු තැන විසඳා ගන්නත් ඕනේ. එයා ගැඹුරු ප්‍රශ්නයක් දානවා ඔය එක්කල. සමහරවිට ගැඹුරු ප්‍රශ්නේ තමන්ගේ එකක් නෙමෙයි. ඔය කොහේ හරි ගියාට පස්සේ කවුරු හරි පඬිතු හාමුදුරුවෝ නිකන් නැන්න ගිහියේ නික හරි මොකද කරන්නේ? අහපංකෝ ගිහින් මෙන්න මේ ප්‍රශ්නේ. උත්තර දෙවෙන්නේ හිර වෙන හැටි බලන්න. එහෙමත් එකක් දාලා එවනවා. මේ විවිධ ක්‍රමවලින් මෙහාට උත්තර මේ ප්‍රශ්න එනවා. કોઈ ප්‍රශ්න යාවත් ඉතින් උත්තර දෙනකොට ඔක්කොම විසඳෙනවා. හැබැයි තේරුම් ගන්න හරි අමාරුයි. මෙහෙම ගැඹුරු ප්‍රශ්න ආපුවම ඔක්කොටම තේරෙන්නේ නැහැ. මේ සමහරයට හරි අමාරුයි. ඉතින් කියනවා ටිකක් වෙලා යනකොට පල්ලෙහා පැත්තේ හුඟා දුන්නු කෑකෝ ගහනවා අනේ කොහොම හරි ආමුදුරුනේ මේක නවත්තලා දෙන්න. අපි හරි කැමති මේ බලපදයක් අහගන්න. තනින් තන මුටු මුටු ගන්නවා කෑ ගහනවා. ඉතින් මේක ඉවරයක් වෙන්නේ නැහැ. අපි ඉතින් ඒක හරි වාදකයක් අපි කිව්වට අහන්නේ නැහැ කියලා මම මෙහෙ ඉඳන් කියන්නේ මොනවා කරන්නද? කවුරු සිහි බුද්ධියෙන් ඉඳලා ආවේ බලහන්න නම් අනික් අයටත් බලහන්න ඉඩ දීලා සංවර වෙන්න කවුරු දැනගන්න ඕනේ. නැත්නම් ඒක අපරාධයක්. සංසාරේ කවදාවත් බලපදයක් තෝරාගන්න තියෙන ඥාණී නැති වෙන්න හේතුවක් වෙනවා. තමන් කෑකෝ ගහන්න පටන්ගෙන අනික් අයට වාදකයක් වෙන විදිහට හිටියොත් ඒක ගණන් ගන්න නැතුව. ඒ තියෙන්නේ මම පන්සල් වලදී ගරු කරනවා නෙමෙයි. බොහෝ වෙල මන්සල් වල හාමුදුරුවෝ ඇවිදිලා හිටන් ඒව ඉදින් උපදෙස් දෙන්න වැඩි නැත්නම් මොකද කරන්නේ? ඔය තැනින් තැන කල්ලි ගහලා ඉවරලා හිටන් ගමේ ගොඩිය වල්පල් ඔක්කොම මාසයක් වල තිනේ ඔක්කොම එකින් එක මාරු කරගෙන දවස තමයි බොහෝ දවස. අන්නේ ජාතිය වෙන හොයියා කියලා වැඩි යනවා මහපත ළඟ ජාති කිදි ඇරියා වගේ. ගමේ එක කෙරෝ විඳ අනික් කෙරෝ වල වෙච්ච ඒවා ඔක්කොම කෙල්ලට වෙච්ච එකයි කොල්ලට වෙච්ච එකයි කසාද බෙද එකයි පැනලා ගිය එකයි ගෙනාපු එකයි ඔක්කොම කතා දැනගෙන ඉවරයි. පොයි දවසේ අවසානයේ ඉඳලා බණ එකක් පදයක්වත් නැතුවට. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ නම් අනේ මෙහෙ ගන්න එපා. මම මේ ඊට පස්සේ ඉඳන් අවසානයේ ඉඳන් කෑක් ගහ කියවන්නේ එක බණ පදයක් හරි තේරුම් කරලා දෙන දයනුකම්පාවෙන්. ඒක අහන කෙනාට හරි අහන්න ඉඩ අරින්න. මොකද මේ දැනට මේ ප්‍රශ්නයක් ඒවා තියෙනවා. ඒක ටික මේ උත්තරයක් දෙන්නේ. ඒ නිසා නිහඬව බණ අහන්න පුරුදු වෙන්න ඕනේ. සද්ද කිරීම ලොකු අපරාධයක්. ඉතින් ඔබ තේරුම් ගන්න. සංකාර පත්‍ය විඥානං ආදී වශයෙන් කියනකොටත් විඥාන පත්‍ය නාම රූපං කියනකොට මේ මේකින් එකට වෙනයි. ප්‍රවෘත්ති විඥානය කියලා එකක් තියෙනවා. ඒ වගේ පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ ඉදින්දා මේ උපන්නට පස්සේ මොහොතක් මොහොතක් ගානේ සිද්ධ වෙන සෑම ක්‍රියාවලියක්ම පටිච්ච සමුප්පන්නයි. ඉදා පත්‍යතාව කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ මොහොතක් පාසා සිද්ධ වෙන සියල්ලම හේතුඵලය. ඒ ඵලයට හේතුවක් තියෙනවා. යම් වේදනාවක් හටගත්තා නම් ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒක තමයි ඉදාපච්චේතාවෙන් තෝරනවා කියන්නේ. ස්පර්ශයක් නැත්නම් වින්දනයක් එන්නේ නැහැ. සෑම වින්දනයක්ම හේතුවක ඵලය. ප්‍රධාන හේතුව ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් හටගන්න ඕනේ. මේක තමයි ඒ ක්‍රමවේදය. දැන් සලායතන පත්‍ය අපස්සෝ කියලා එකක් තියෙනවා. මේක ක්‍රමයක්. විඥාන පත්‍ය නාම රූපන් නාම රූපත්‍ය සලායතන කියලා එකක් හට ගන්නවා. දැන් මේකෙත් අහනම ගැඹුරු ප්‍රශ්නයක් අහන්න තැනක් තියෙනවා. එක දිනක පරිත්‍යාමපාදීදී පෙන්නන විඥාන ඉස්සෙලා පහළ වෙලා ඒකෙන් විඥාන පත්‍ය නාම රූපකේ නාම රූප හැදිලා ඒකේ සලායතන හැදිලා ඒකෙන් ස්පර්ශ පහළලා ඒකේ වේදනා පහළ වෙනවා මේ ආදිවාසී. එතකොට සලායතන පහළ වුණාට පස්සේ නේද මේ මේ මෙහෙම වෙන්නේ කියලා. චක්කුංජ පත්‍ය රූපේ චුප්පයි චක්කු විඥානං ආදිවාසීන් තැන විග්‍රහ කරලා පෙන්නනවා. ආයතනයන් ඉතෙලා පහළලා පස්සේ විඥාන පහළනක මොකද්ද මේ කියලා අහනවා. දැන් විඥාන ක්‍රම දෙකක්. නාම රූප සලායතන හටගන්නේ විඥානේ එකක්. දැන් ඔක තමයි කිව්වේ එක වචනේ මේ විඥාන කියන වචනේ අල්ලගත්තාම එකම අර්ථයේ නෙමෙයි හැමතැනම. එහෙනම් නාම රූප සලායතන හටගැන්වීමට හේතු වෙන විඥානයක් තියෙනවා. ඒ විපාක විඥානේ ඒකද කියන්නේ. නාම රූප නිසා සලආයතන නිසා ස්පර්ශ නිසා හටගන්න වේදනා ආදි වශයෙන් හටගන්න එකක් තියෙනවා. එතන හටගන්නවා ඒක. ඒක සංකාර වශයෙන් කර්ම විඥානයි. මේ කර්ම විඥානයයි විපාක විඥානයයි දෙක දෙකක්. හැබැයි දෙකේම අපි කතා කරන වචනේ විඥාන කියලා. ඉතින් මෙන්න මේවා ගැඹුරට තෝරා ගන්න ඕනේ. මේ විඥාන විවිධාකාරයි. ඒ වගේම හය ආකාරයේ විදෙන චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කිය. මේක විදෙන විපාක විඥාන සහ කොරසක් විපාක විඥාන. එද සංඛාර වශයෙන් ගොඩනගෙන විඥානයක් තියෙනවා. දැන් ඇහැට පේන එක විපාක විඥානය. චක්කු විඥානය. ඇහෙන් බලනකොටත් අපිට පේනවා. එතකොට ඒක සංඛාර සහිත විඥානය. බැලීම ක්‍රියාවලිය. බලනකොට සංඛාරයක් තියෙනවා. අනේ මෙහෙම බල බලා ඉඳ ඇතනම් කියලා බලනවා. අභි සංඛාරයෙන් හැටගත අභි විඥානයක් වෙනවා. ඒ චක්කු විඥානේ අවිද්‍යාව සහගත වෙනවා එතකොට. දැන් මේව හරියට තෝරා ගන්න ඕන. නැත්නම් මේක පැටලෙනවා. ඉතින් විඥානං කිව්වා මාතෘකා පාඩේ අරගෙන. එතනින් තෝරන්න බෑ ඒ සීමාවේ නැවතිලා. නිද්දේශ වට නිද්දේශ වලට බහලා විඥාන කියන වචනේ අර්ථය ඒ තැනට ඉඳ හැටි තෝරන්න ඕනේ. එතකොටයි මේක දකින්නේ. එහෙනම් ඉතලම හටගන්න මූලික වන්නාව ක්‍රමයක් තියෙනවා. විපාක විඥානි. විපාක විඥානි ඉන්නේ විපාක හිත සමග. සවිඥානික කය කියන්නේ එතන. ඒක රහතන් වහන්සේටත් තියෙනවා ඉතුරු වෙලා. විපාක ඇහැට පේනවා. කන්ට ඇහෙනවා. සෝත විඥානය විපාක විඥානය. කනින් අහනකොට සංකාර සහිත එකක් එනවා. රාතන් වහන්සේට ඒක එනවා. අභි සංකාර නෙමෙයි. ඒක සංකාරය. සකස් කරලා ගත්ත එක. අහනවා කියන්නේ වැඩ පිළිවෙලක්. ඇහෙනවා කියන්නේ ස්වභාවය. විපාකය. ඇහෙනකොට විපාක විඥානය. අහනකොට ගොඩනගෙන විඥානි. රහ දැයිනවා විපාක විඥානි. රහ වින්දනය කරන්නේ මෙහෙ යවුනොත් විපාක විඥානි. රස විඥානි. අන්නේ නැහැටි. ඒ ස්පර්ශ දැයිනවා. ඒක කාය විඥානි. විපාක. ඒ ස්පර්ශ වින්දනය කරනවා. එතන අපි ඉතින් ගොඩනගනවා. ස්පර්ශය දැන ගැනීම. අන්න එතකොට ඒක සංඛාර සහිතයි. අනේ මට මෙහිම තව තවත් දැනගන්න හැලක අනාගතේ හිත තියෙනවා. අවිසංකාර වෙනවා. ඉතින් මේවා එකක් නෑර තෝරා ගන්න ඕනේ මේවා විසඳා ගන්න. නැත්නම් මේක පටලවා ගන්නවා. ඉතින් මෙච්චර වැඩිපුර විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද මේක තේරුම් ගන්න බැරි නම් නැවත මූලිකව හම්බෙලා හරි අහලා තේරුම් ගන්න මේ එකෙනෙක්ගේ ප්‍රශ්නයක්. නමුත් මේ ගැඹුරු ප්‍රශ්න හුඟුව දෙනෙකුට වදයක් වෙනවා. මොකද මේකට කාලී තුගක් වෙලා යනවා විග්‍රහ කරන්න. නව හුඟදෙනුට මේක තේරෙන්නේ නැහැ. මේක නිවන් දකින්න මෙච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. කොහේ හටගත්ත හරි සාරාත්‍යයක් නම් හටගන්නේ නැහැ කියන එක ඇත්තයි කියලා තේරුම් ගත්තら නිවන් දකින්න එදිගත ඇති. ඒකයි වැඩි. නමුත් මේ අභිධර්මයේ පිළිබඳ විග්‍රහ දැනගන්න ඕනේ කොහොම හරි යම් කිසි ක්‍රමයකින් පටිගත බොහොම වැඩි හරියක් මේකේ නෙමෙයි කාන්තා පක්ෂේ නෙමෙයි පිරිමි පක්ෂේටයි මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ අභිධර්මයේ පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා ඒගොල්ලෝ වැඩිදිලට අපි වෙලාවකට ඉදහස් වෙලාවක වෙනම හම්බෙලා හරි තමගේ ප්‍රශ්නේ විසඳගන්න. නේද මොකද මේ ප්‍රශ්න 100න් එකිනෙකට දෙන්නෙකුට විතරක් ප්‍රශ්නයක් උත්තරේ ඕනේ නේ නිකන්. අනික් අයට මහා අවුලක්. එන මේවා කවත්තාක මේ ප්‍රශ්න වලටම උත්තර දෙන්න නියම ව්‍යාකරණ බෑ. මොකද මේකට හේතුව කියන්නේ හුඟක් අහනවා මේ මේ වාර මීට ඉස්සෙල්ලත් මේක ඇහුවා පිළිතුරක් දුන්නේ නැහැ කියලා. ඒ දෙන්න නැති වෙන්න හේතුවත් අන්න ඒකයි. මේ තියෙන මේ දෙවෙනි වරට ඉදිරිපත් කරමු කියලා එකක් තියෙනවා හැම එකක්.